ආදරණීය දුවේ පුතේ, සුබෝදාසනක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න COVID-19 වසංගත තත්ත්වයට එදිරිව අපි ගෙනියන දැනුම් සටනේ තවත් එක පියවරකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් රුහුණු ගුවන් විදුලියත් එකතු වෙලා ඔයාලට අරගෙන එන රුහුණු ගුරු ගෙදර වැඩසටහනත් එක්කයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාලා හැමදාම ඉගෙන ගන්න, හැබැයි ගොඩක් වෙලාවට ලකුණු අඩුවෙන් ගන්න, තේරෙන්නේ නැහැ කියලා කියන පාඩමක් ගැන. 11 ශ්‍රේණියේ සිංහල පොතේ එන අක්ෂරමාලාව කියන පාඩම තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඊට කලින් අපි චුට්ටක් අක්ෂරමාලාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගනිමු. පුතේ, අපි පරිණාමවාදයේ හිණි පෙත්තට එනකොට අපිට උරුම වුණු වැදගත්ම සමාජීය වගේම ජීව විද්‍යාත්මක උරුමය වෙන්නේ අක්ෂරමාලාව. භාෂාවක ආරම්භය පටන් ගන්නේ කථනයෙන්, ඒ කියන්නේ කතාවෙන්. මුල් අවධියේදී අංග චලනයෙන් අදහස් වමාරු කරපු අපි උච්චාරණේන්ද්‍රීය පද්ධතිය වර්ධනයත් එක්කම කතා කරන්න පටන් ගත්තා. හැබැයි දිගු කාලයක් කතා කිරීමෙන් සංනිවේදන කාර්යයක් කරන්න බැරි නිසා, තමන්ගේ පණිවිඩය දිග කාලයක් තියාගන්නත් බැරි නිසා, වෙනස් නොවී තියාගන්නත් බැරි නිසා, දුර බැහැරකට මේ පණිවිඩය ගෙන යන්න බැරි නිසා ලේඛන කලාවක් බිහි කරගත්තා. මෙන්න මේ නිසා භාෂාව හා ලේඛනය කියලා කොටස් දෙකක් භාෂාව තුල දකින්න ලැබෙනවා. භාෂාවේ මුල්ම අංගය වෙන්නේ පුතේ භාෂණය. දෙවනි අංගය වෙන්නේ ලේඛනය. මේ ශබ්ද උච්චාරණය කරන පද්ධතියට අපි කියන්නේ උච්චාරණේන්ද්‍රීය පද්ධතිය කියලා. මේ උච්චාරණේන්ද්‍රීය පද්ධතියෙන් නිකුත් වෙන ශබ්දවලට අපි දෙනව පුතේ සංකේතයක්. අන්න ඒ සංකේතයට අපි කියනවා අක්ෂර කියලා. සිංහල අක්ෂර කලාව ක්‍රිස්තු පූර්ව 3 සියවසටත් එපිට ඈත අතීතයක් කරා ගමන් කරනවා. මහින්දාගමනින් පස්සේ බ්‍රාහ්මීය අක්ෂර කලාවක් තිබුණු බවට මිහින්තලය, වෙස්සගිරිය, දඹුල්ල වගේ තැන්වල තියෙන ගිරි ලිපි, පර්වත ලිපි, ටැම් ලිපි සාක්ෂි දරනවා. ඒ කියන්නේ අපේ කටෙන් පිට වෙන ශබ්ද සඳහා සංකේතයක් දීලා අන්න ඒවා එකතුවක් හදනවා නම් අපි කියනවා ඒකට අක්ෂරමාලාවක් කියලා. ඔයාලා ඉගෙනගෙන ඇති අපේ සිංහල හෝඩි ගණනාවක් තිබුණා කියලා. ඒවා වරින් වර අක්ෂරමාලා පරිණාමය වෙනකොට අක්ෂර ගණනින් වගේම විවිධ නම් වලිනුත් වෙනස් වුණා. අක්ෂරමාලාව පොදුවේ අකුරුවැල, වර්ණ, වර්ණ කියලා කියන්නේ ඔයාලා දන්න පාඨකෙන අදහස නන් නෙමෙයි. වර්ණ කියන්නේ මෙතන අකුරු කියන අදහස. අක්ෂරාවලිය, අක්ෂරමාලාව, වර්ණමාලාව, හෝඩිය කියන නම් වලින් තමයි හැඳින්වුනේ. සිංහල අක්ෂරමාලාව යුගයෙන් යුගයට වෙනස් වුණා. යුගයේ අවශ්‍යතාවයන් මත සිද්ධාත් සංගරාව තමයි අපිට දැනට දකින්න තියෙන පැරණිතම සිංහල අක්ෂරමාලාව. මේක ගණනින් අක්ෂර 30යි. ඊළඟට අමිශ්‍ර හෝඩිය, මේකේ අක්ෂර 32ක් තියෙනවා. මිශ්‍ර සිංහල හෝඩිය, මේකේ අක්ෂර 54ක් දකින්න තියෙනවා. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනයෙන් හඳුන්වලා දීපු සිංහල හෝඩිය, ඒකේ අක්ෂර 60ක් දකින්න තියෙනවා. ඊළඟට සමකාලීන සිංහල හෝඩියේ අක්ෂර 60කුත්, ජාත්‍යන්තර සිංහල හෝඩියේ අක්ෂර 61කුත් අපිට දකින්න පුළුවන්. ඔයාලා මීට කලින් අක්ෂරමාලාව ගැන වරින් වර ගොඩාක් දේවල් අහලා දැනුවත් වෙලා තියෙන නිසා පුතේ, මම කෙලින්ම අක්ෂරමාලාව වර්ගීකරණයට යන්නම්. ඉතින් දරුවනේ, අපි පොදුවේ පිළිගන්නවා සිංහල අක්ෂරමාලාවේ අක්ෂර 60ක් තියෙනවා කියලා. මේ අක්ෂර 60 මූලිකවම පුතේ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවනි, ස්වර අක්ෂර සහ ව්‍යංජන අක්ෂර කියලා. එතකොට මේ ස්වර අක්ෂර කියලා කියන්නේ වෙනත් ශබ්දයක උපකාරයකින් තොරව තනියෙන් උච්චාරණය කරන්න පුළුවන් ශබ්දවලට. පණකුරු ප්‍රාණාක්ෂර කියලත් අපි මේ ස්වර හඳුන්වනවා. ඊළඟට ව්‍යංජනක්ෂර. ව්‍යංජනක්ෂර අපි හඳුන්වනවා පුතේ ගතකුරු, එමත් නැත්නම් ගාත්‍රාක්ෂර කියලා. මේක ගණනින් 42යි. මේ ව්‍යංජන තනිවම උච්චාරණය කරන්න බෑ. උච්චාරණය කරන්න නම් ස්වර අකුරක සහයෝගයක් අත්‍යවශ්‍යයි. මට මෙහෙම කියන්නකො පුතේ, ඔයාලට බත් කන්න පුළුවන් නේද නිකන්? ඉන්දියාප්ප පිට ආප්ප මෙම නිකං කන්න පුළුවන් නේද? හැබැයි කීරි හොදි, මාළු ඇඹුල් තියල්, පොල් සම්බල්, කට්ට සම්බෝල වලට තනියෙන් කන්න බෑ. අපිට පොල් සම්බල් කන්න නම් පොල් සම්බෝලේට අපිට මොනවද ඕන කරන්නේ? එක්ක පාම් පෙත්තක්, එහෙම නැත්නම් ඉඳිආප්පයක්, එහෙම නැත්නම් බත් හැන්දක් ඕනිමයි. හරියටම මේ ඉන්දියාප්ප බාත් පිට්ටු වගේ තමයි පුතේ ස්වර අක්ෂර තනියෙන් ඉන්න පුළුවන්. කිරි හොදි, මාළු හොදි, පොල් සම්බල් වගේ තමයි ඕගොල්ලොගේ ව්‍යංජන අක්ෂර. එතකොට ඒව කන්න නම් ස්වර අකුරක සහයක් ඕනමයි. ඒ කියන්නේ ඉන්දේව කන්න ඉන්දියාප්ප බත් පිට්ටු ඕන වගේ ව්‍යංජන අක්ෂරයක් උච්චාරණය කරන්න ස්වර අකුරක සහය අත්‍යවශ්‍යයි. දැන් අපි යමු මේ ස්වර වර්ගීකරණයට. ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් පුතේ කොටස් තුනකට බෙදෙනවා. එකක් හ්‍රස්ව ස්වර. මේ හ්‍රස්ව ස්වර ගණනින් 8යි. මේව උච්චාරණයට ගත වෙන කාලයත් අඩුයි. ඒ වගේම මාත්‍රාවක් තුල උච්චාරණය වෙනවා. උදාහරණයක් විදියට අ, ඈ, ඊ, ඌ, ඒ, ඕ, ඊරු, ඊලු. ඊළඟට දීර්ඝ ස්වර කියලා තව කොටසකට වෙන් වෙනවා. මේ දීර්ඝ ස්වර ප්‍රධාන වශයෙන් 8ක් අපිට දැක ගන්න පුළුවන්. මේ දීර්ඝ ස්වර උච්චාරණයට ගතවන කාලය වැඩි. ඒ වගේම මේ දීර්ඝ ස්වර අතරට ආ, ඈ, ඊ, ඌ, ඒ, ඕ, ඉරු, ඉලු අයිති වෙනවා. ඊළඟ එක තමයි ඔයාලා නිතරම පටලවා ගන්න එක මිශ්‍ර ස්වර. මේ මිශ්‍ර ස්වර ගණනින් දෙකක් තියෙනවා. මේ මිශ්‍ර ස්වර හැදිලා තියෙන පුතේ ස්වර අකුරු දෙකක් එකට එකතු වෙලා එක මාත්‍රාවක් තුල උච්චාරණය වෙලා. උදාහරණයක් විදියට අයන්න සහ එයන් එකට එකතු වෙලා තමයි පුතේ අයි කියන ස්වර අකුර හැදෙන්නේ. අයන්නයි ඔයන්නයි එකට එකතු වෙලා තමයි පුතේ අව් කියන ස්වර අකුර හැදෙන්නේ. එමනම් ආයෙමත් අපි චුට්ටක් මතක් කරමු. අක්ෂර මාලාවේ ගණනින් අක්ෂර 60ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ස්වරාක්ෂර සහ ව්‍යංජනාක්ෂර කියලා. ස්වරාක්ෂර ගණනින් 18යි, ව්‍යංජනාක්ෂර ගණනින් 42යි. එතකොට ස්වරාක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. හ්‍රස්ව ස්වර, මිශ්‍ර ස්වර සහ දීර්ඝ ස්වර කියලා. හරි නේද? දැන් අපි කතා කරා ස්වරාක්ෂර කොහොමද වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. දැන් අපි බලමු ව්‍යංජන අක්ෂර කොහොමද වර්ග කරන්නේ කියලා. ව්‍යංජන අක්ෂර ආකාර කීපයකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි පුතේ වර්ග අක්ෂර. මේ වර්ග අක්ෂර ගණනින් 25ක් තියෙනවා. ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය සහ ප වර්ගයට අයිති අක්ෂර පහ බැගින් අක්ෂර 25කින් මේ වර්ග අක්ෂර සමන්විතයි. ඊළඟට තියෙනවා පුතේ අල්ප ප්‍රාණ. අල්ප ප්‍රාණ කියලා කියන්නේ අඩු පණකින්, අඩු ආයාසයකින්, අඩු ප්‍රාණයකින් උච්චාරණය කරන ඒවට. එතකොට ඒවට අපි කියන්නේ අල්ප ප්‍රාණ. උදාහරණයක් විදියට ක, ච, ට, ත, ප, ග, ජ, ඩ, ද, බ. එමනම් අල්ප ප්‍රාණ 10ක් දකින්න පුළුවන්. ඊළඟට මහා ප්‍රාණ. මහා ප්‍රාණ කියලා කියන්නේ පුතේ වැඩි ප්‍රාණයකින් උච්චාරණය කරනවා. එතකොට ඒව උච්චාරණය කරන්න සාපේක්ෂව අපිට පොඩි මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. එතකොට මහා ප්‍රාණ අපිට ගණනින් 10ක් ගන්න පුළුවන්. ඛ, ඡ, ඨ, ථ, ප, ඝ, ජ, ඩ, ධ, බ. එතකොට අපි දැන් බලමු මෙන්න මේ අකුරු යොදලා කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. අල්ප ප්‍රාණ. අල්ප ප්‍රාණ පහ ඉස්සෙල්ල අපි අරගනිමු. කචට තප. ක, කපටිය. ච, චන්ද්‍රය. ට, ටකරම. ත, තරිඳු. ප, පත්තරය. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ අල්ප ප්‍රාණ අකුරු පහ අපි වැඩි මහන්සියක් දරලා නෙමෙයි උච්චාරණය කරේ කියලා. අපි ඊළඟ අකුරු පහට යමුකෝ. ග, ගස් ලබු. ජ, ජම්බු. ඩක්කුව. ද දඩය. බ බඩගින්න. හරි. දැන් අපි බලමු මේ කලින් කතා කරපු අල්ප ප්‍රාණ 10ට සාපේක්ෂව මහ ප්‍රාණ 10. ඒට අනුරූප මහ ප්‍රාණ 10ේ උච්චාරණය මොන වගේද කියලා. ඛ ඡ ඨ ථ ප. ඛ ඛනිජ. ඡන්දය. දුෂ්ඨ. රථය. ඵල. ග ජ ඩ ධ බ. ඝනකය. බොජ්ජංග. දෘඪ. ධනය. ප්‍රභවය. දැන් ඔයාලට තේරෙන්න ඕන අල්ප ප්‍රාණක්ෂර උච්චාරණය කරනට වඩා ටිකක් මහන්සි වෙලා ඊට අනුරූප මහ ප්‍රාණක්ෂර උච්චාරණය කළ යුතුයි කියලා. අපි එමු තවත් කොටසකට. වර්ගාන්ත අක්ෂර. මේ අක්ෂර උච්චාරණයේ දීපුතේ නාසයෙන් උදව් ලැබීම නිසා නාසික්‍ය අක්ෂර කියලා හඳුන්වනවා. ඒ වගේම නාසයට අනුව උච්චාරණය කරන නිසා අනුනාසික්‍ය අක්ෂර කියලත් හඳුන්වනවා. මේ දෙකෙන් මොන නම කියලා ඔයාලගෙන් ප්‍රශ්නකට ඇහුවත් කියන්න තියෙන්නේ මේකට අයිති වෙන අකුරු ගණනින් පහයි. මොනවද ඒ අකුරු ටික? අං ඤ ණ න ම. ඔයාලට මේ උච්චාරණය කරනකොට දැනෙන්න ඕන මේකත් එක්ක ඔයාලගේ නාහෙ පොඩි සම්බන්ධතාවයක් පෙන්නනවා කියලා. ඊළඟ එක තමයි පුතේ සංයක අක්ෂර. මේ අක්ෂරවලට තව අක්ෂරයක් එකට එකතු වෙලා තමයි හැදෙන්නේ. මේ අක්ෂර හැදෙනකොට අක්ෂර දෙකකින් බර කොටස කොටස එකතු වෙලා හැදෙන නිසා අපි මේකට කියනවා පුතේ අර්ධානුනාසික්‍ය ශබ්ද කියලා. ඔයාලා සංයක අකුරු නම් හොඳට අහලා ඇති. ගංජඬ දඹ. මේක කියනකොට නිකන් නාහේ ඇතුලේ නිකන් ඤඤ්ඤඤ්ඤං වගේ සද්දයක් එනවා නේද? ගංජඬ දඹ. මෙන්න මේ අකුරු පහ කොහොමද හැදෙන්නේ කියලා අපි බලමු. ඟ. හල් නයන්නත් හල් ගයන්නෙත් කොටස කොටස එකතු වෙලා තමයි ඟ කියන ශබ්දය හැදෙන්නේ. ඤ. ඤ කියලා කියන්නේ පුතේ අල් නයන්නත් අල් ජයන්නත් එකට එකතු වෙලා භාගෙ භාගෙ එකතු වෙලා තමයි හැදෙන්නේ. ඩ න් ඩ අ. ඩ ඳ න් ඩ අ ඳ. බ ම් අබ් අම්බ. මෙන්න මේ විදිහට තමයි සංයක අක්ෂර නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි එමු පුතේ අන්තස්ථාක්ෂර. එහෙමත් නැත්නම් අර්ධස්වර වෙතට. අර්ධස්වර කොහේ කොහොම ඇහුවත් පුතේ තියෙන්නේ හතරයි. යරලව. 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 මේවා ස්වර හා ව්‍යංජන අතර තමයි පිහිටලා තියෙන්නේ. ස්වර අකුරු හතරකට අනුරූපව තමයි මේක පිහිටන්නේ. සන්ධි වෙනකොට මෙන්න මේ අක්ෂර ඊට අනුරූප ව්‍යංජන අක්ෂර බවට නිකම්ම පත් වෙනවා. බලමු අපි මේ යරලව කොහොමද හැදෙන්නේ කියලා. ය. යන්නයි අයන්නයි එකතු වෙලා. ඊය. ඉරු අක්ෂරයත් අ අක්ෂරයත් එකතු වෙලා හල් රයන්. ර. ඉරු අ ර. ඉලු අක්ෂරයත් අ අක්ෂරයත් එකතු වෙලා ල්. උ අක්ෂරයත් අ අක්ෂරයත් එකතු වෙලා ඔව්. මොන් ඔය විදිහට තමයි පුතේ යරලව කියන එක හැදෙන්නේ. ඊළඟට අපි යමු ඌෂ්මාක්ෂර. එමත් නැත්නම් අපි මේකට කියනවා ඝර්ෂාක්ෂර කියලා. ඌෂ්මාක්ෂර ප්‍රධාන වශයෙන් හයක් අපිට බලා ගන්න පුළුවනි. ඔයාලා චුට්ටක් දැන් ඔයාලගේ අත කටගාවට තියලා උච්චාරණය කරන්න බලන්න මෙන්න මේ ඌෂ්මාක්ෂර. ෂ ෂ ස හ ෆ අහ. ෂ ෂ ස හ ෆ අහ. මෙන්න මේ වෙලාවේදී ඔයාලට දැනෙන වෙති ඔයාලගේ අල්ලට උණුහුම් වායු ධාරාවක් කටින් නිකුත් වෙනවා. අන්න ඒ නිසා අපි මේකට කියනවා පුතේ ඌෂ්මාක්ෂර කියලා. ඊළඟට අපි යමු සන්ධි අක්ෂර. සන්ධි අක්ෂර වලට කියනවා පුතේ සන්ධි, මිශ්‍ර, එහෙම නැත්නම් සංයුක්ත අක්ෂර කියලා. මේ මොන නමින් ඇහුවත් සන්ධි අක්ෂර තියෙන්නේ ගණනින් හතරයි. ඒ ඕ අයි අව්. අයන්නත් ඉයන්නත් එකතු වෙලා ඒ අක්ෂරයත්, අයන්නත් උයන්නත් එකතු වෙලා ඔ අක්ෂරයත්, අයන්නත් එයන්නත් එකතු වෙලා අයි අක්ෂරයත් අයන්නත් ඔයන්නත් එකතු වෙලා අව් අක්ෂරයත් හැදෙනවා. ඊළඟට අපි යමු අනුස්වාරයට. අනුස්වාරය අපි කටවහරගෙන බිංදුව අන්න ඒක. ස්වරයකට පස්සේ තමයි මේ අනුස්වාරය යෙදෙන්නේ. ඒත් එක්කම විසර්ගය. උච්චාරණයේදී මේ විසර්ගය වේගයෙන් හුස්ම කිට කරවමින් තමයි උච්චාරණය වෙන්නේ. අහ්! ඔයාලා ඔයාලගේ අත්ත කටගාවට තියලා උච්චාරණය කරන්න වේගයෙන් හුස්ම පිට වෙනවා ඔයාලගේ අත්ලට දැනේවි. අහ්! හරි. ඊළඟට ඉංග්‍රීසි අරාබි භාෂාවලින් ඇවිල්ලා තත්සම වචනවල යෙදෙන තවත් අකුරක් තියෙනවා පුතේ. ඒ අකුරට අපි කියනවා ෆ. ෆ අක්ෂරය. අපි අර ෆාමසි කියලා ලියන්නේ ආන්නේ අකුර. එතකොට මෙන්න මේ විදියට විවිධාකාරයෙන් වර්ගීකරණය කරන වෙලාවේදී සිංහල හෝඩිය තවත් ක්‍රම දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ උච්චාරණය කරන විදිය අනුව. ඒ අනුව ව්‍යංජන අක්ෂර බෙදෙනව පුතේ කොටස් දෙකකට ഘോഷාක්ෂර සහ අഘോഷාක්ෂර කියලා. ഘോഷාක්ෂර වලදී උච්චාරණයේදී ഘോഷාකාරී හඬක් පිට වෙනවා. අഘോഷාක්ෂර වලදී උච්චාරණයේදී ප්‍රබල ഘോഷාවක් දකින්න ලැබෙන්නේ නැහැ. බලමු ഘോഷාක්ෂර වලට අයිති වෙන්නේ මොනවද කියලා. අපේ අල්ප ප්‍රාණ වලින් පහක් අයිති වෙනවා. ගජඩ දබ. මහ ප්‍රාණ වලින් පහක් අයිති වෙනවා. ගහ ජ ඩ ධ බ. ඒ අරෙන්න පුතේ යරලව කියන අක්ෂරත් අයිති වෙනවා. යරලව අහ යරලව හ කියන අක්ෂර ටිකත් අයිති වෙනවා. අഘോഷ අක්ෂර වලට අල්ප ප්‍රාණ පහක් අයිති වෙනවා. කච්චට තප. ඔල්ට දැනෙන්න ඕන ඒව නිකන් ඔහේ කටින් ලිස්සලා යනවා කියලා. ඊට අනුරූප මහ ප්‍රාණ පහ ඛ ඡ ඨ ථ ඵ. ඊළඟට මෙතෙන්ට අයිති වෙනම උෂ්මාක්ෂර හයෙන් පහක් ශ ශ ස ෆ අහ. අර අල් හයන්න උෂ්මාක්ෂර වල තියෙන අයිති වෙන ഘോഷාක්ෂර වලට. ඔයාලා මෙන්න මේ අක්ෂර උච්චාරණය කරද්දී බලන්න දරුවනේ ഘോഷාක්ෂර ටිකක් ගැඹුරින් තමයි උච්චාරණය වෙන්නේ කියලා. ඒ වෙලාවට උගුරත් පොඩි සහයෝගයක් දෙනවා මේ ഘോഷාක්ෂර උච්චාරණයට. හැබැයි අഘോഷ උච්චාරණයේදී නම් ඒ තරම් උගුරේ දෙදරීමක් දැනෙන්නේ නැහැ. එතකොට අපි යමු තවත් වර්ගීකරණයකට. ඒ තමයි පුතේ අකුරු උපදින තැන අනුව අකුරු වර්ග කිරීම. අපි ඒකට කියනවා පුතේ උත්පත්ති ස්ථානය අනුව වර්ග කිරීම කියලා. අපි බලමු ඒ මොනවද කියලා. ඔයාලා හොඳින් පුතේ මේ කහගෙන ඉන්න. මොකද ව්‍යංජන ශබ්ද විතරක් නෙමේ ස්වර ශබ්දත් මේ වර්ගීකරණයට අයිති වෙනවා. ඒ වගේම අක්ෂරමාලාවේ වරින් වර අහන ප්‍රශ්නවල මේ ප්‍රශ්න ටික මේ වර්ගීකරණය නිතරම අහනවා. පළවෙනි එක තමයි පුතේ උත්පත්ති ස්ථානය අනුව වර්ගීකරණය කිරීමේදී කණ්ඨජ. කණ්ඨය කියලා කියන්නේ පුතේ උගුරට. එතකොට උගුර ඇසුරින් උපදින ශබ්දවලට අපි කියනවා කණ්ඨජාක්ෂර කියලා. මේ කණ්ඨජාක්ෂර වලදී අ ක ඛ ග ඝ ග හ අ. මෙන්න මේ අක්ෂර උච්චාරණය කරනකොට ඔයාලා ඔයාලගේ අත ඔයාලගේ උගුරට තියලා බලන්න උගුර ටිකක් දෙදරනව නේද කියලා. එමනම් මේ අක්ෂර කණ්ඨජ අක්ෂර. ඊළඟ කොටස තමයි පුතේ තාලුජ. මේවා තල් ඇසුරින් තමයි උපදින්නේ. ඉ ඊ ච ච ච ජ ඤ ඤ ය ශ. ඉ ඊ ච ච ජ ජ ඤ ඤ ය ශ. මෙන්න මේ අකුරු උච්චාරණය කරනකොට තමයි තල්ල භාවිතා වෙන්නේ. ඊළඟ කොටස තමයි පුතේ මූර්ධ චක්ෂර. මූර්ධය එහෙමත් නැත්නම් තල්ල මුදුන ඇසුරු කරගෙන තමයි මෙන්න මේ අක්ෂර උපදින්නේ. ඉරු ඉරු ට ට ට ඩ න ඩ ර ශ ල. මොනවද? ඉරු ඉරු ට ට ඩ ඩ න ඩ ර ශ ල. හරි. අපි ඊළඟට යමු පුතේ ඕෂ්ඨජ ශබ්දවලට. මේ ඕෂ්ඨජ ශබ්ද උපදිනකොට පුතේ තොල් දෙක තමයි භාවිතා වෙන්නේ. උ උ ප ප බ බ ම බ ව ෆ. ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ වෙලාවේදී ඔයාලගේ තොල් දෙක තමයි වැදගත්ම කාර්යභාරය කරන්නේ. එතකොට මේ ඇරෙන්න දන්ත චක්ෂර. මෙන්න මේ අක්ෂර වලට අපි කියනවා පුතේ දත් ඇසුරින් උපදින ශබ්ද. මේව උච්චාරණය කරන වෙලාවට දත් තමයි මෙයාලගේ සහයට ඉන්නේ. ත ත ද ධ න ද ල ස. දැන් බලන්න පුතේ ඔයාලා මේක උච්චාරණය කරනකොට මේ දත් ටිකත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා. දැන් අපි කතා කරේ මුඛයේ එක්තැනක් ඇසුරින් උපදින ශබ්ද ගැන. ඒ වගේම තවත් වර්ගීකරණයකට අපිට ලක් කරන්න පුළුවන් පුතේ ශබ්ද උච්චාරණයේදී මුඛයේ අංග දෙකක් ඇසුරු කරගෙන උච්චාරණය වන අකුරු ගැන. ඒ අනුව කණ්ඨ චාතාලුජ. කණ්ඨ තාලුජ වලදී උගුර තල්ල භාවිතා වෙනවා. ඈ ඈ ඒ ඒ අයි. ඊළඟට කණ්ඨ ඕෂ්ඨජ. ඒ වෙලාවේදී උගුර සහ තොල් භාවිතා වෙනවා. ඔ ඔ ඔව්. දන්ත ඕෂ්ඨජ. දත් සහ තොල් භාවිතා වෙනවා. ව ෆ. ඒ ඇර පූර්ණනාසික ශබ්දයක් විදියට අං කියන ශබ්දයත් අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදියට විවිධ වර්ගීකරණයන් අපේ සිංහල භාෂාවේ අක්ෂර මාලාව තුළ දකින්න ලැබෙනවා. උච්චාරණ විදිය අනුව, උත්පත්ති ස්ථානය අනුව මේවා විවිධ කාණ්ඩවලට වෙන් කරන්න පුළුවන්. හොඳයි. මං හිතනවා ඔයාලා අක්ෂර මාලාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් ළඟා කරගන්නට ඇති කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපේ පාඩම අද මෙතකින් අතර කරන්න තමයි සූදානම. ආයෙත් අලුත් දවසක අලුත් පාඩමකින් ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් රුහුණු ගුරු ගෙදරින් සමුගන්නයි මේ සූදානම. මේ පාඩම ඉදිරිපත් කරන මම මාරහල්ලල මහවිද්‍යාලයේ DGK සුරන්දි දිල්රුක්ෂි. එමනම් ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.